අපද බලාපොරොත්තු වන්නේ ආනාපාන සති භාවනාව වැඩිමිට පළමුව මේ කය පිළිබඳව හොඳින් විස්තර කර තේරුම් ගැනීමයි. එහෙනම් මේ කය පිළිබඳව විස්තර කර ගැනීමේදී අපි පෙන්වුවා ආහාර හතරක් මේ සත්වයාගේ පැවැත්මට හේතු වෙන හැටි. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියලා. මේ ආහාර හතරක සම්පින්දණයකින් ප්‍රතිඵල සම්පින්දණයකින් තමයි මේ ජීවත් වෙන සත්වයේ කයක ප්‍රයත්න වෙන්නේ. මෙන්න මේ පැවැත්ම තුළ අපිට 10ක් හට ගන්නවා නම් ඒ 10 හටගන්න හේතු අපි දකින්න ඕනේ. මොනවද ඒකට හේතු වෙන්නේ? රාගයේ ගින්නක්, ද්වේෂයේ ගින්නක්, මෝහයේ ගින්නක්. මූලික වශයෙන් අපි රාග දේශ මෝහ ගත්තාම ඊට අනුකූල වන්නා වූ දේ අතුරු කළා නම් රාගයේ මුල් කරගෙන යමක් නිපදෙව්වා නම් ඒක ගිනි නිපදවනවා, දාහේ නිපදවනවා. ද්වේෂය නිසා යම්කිසි දෙයක් නිපදෙව්වා නම් ඒක ගින්නක් නිපදවනවා, දාහයක් නිපදවනවා, වේසක් නිපදවනවා. මෝහය නිසා යමක් නිපදෙව්වා නම් ඒක ගින්නක් දාහයක් නිපදවනවා. මෙන්න මේ දාහයක් නිෂ්පාදනය වෙනවා නම් අපි තුල මෙන්න මේක මහවදයක්. මෙන්න මේක සංසිද්ධව ගන්න කොටයි සමාධිය ලැබෙන්නේ. ඒ වගේ මේ සංසිද්ධව ගන්නට නම් අපි මෙයා නිපද වෙන හැටි, එකතු වෙන හැටි දකින්න ඕනේ. අපි කියවා ස්පර්ශයේ ආහාරය, මනසට ආහාරය. මනසෙන් ගොඩනගන්නා වූ කර්මජ රූපයන්ට, චිත්තජ රූපයන්ට ඒක ආහාරයක් වෙනවා. එහෙනම් මේ කර්මජ රූප, චිත්තජ රූප නිෂ්පාදනය කරන්නේ මනස හැඩගැහිච්ච හැටියට. විශේෂයෙන් දැන් උපන් සත්වයාට චිත්තජ රූප හටගන්නේ ඒ මනස හැඩගැහිච්ච හැටියට. රාගයට අනුකූල වුණොත් රාගයට අනුකූල චිත්තජ රූපයි නිපද වෙන්නේ. ද්වේෂ ගති ස්වභාවය ඇති කරගත්තොත් ඊට අනුකූල චිත්තජ රූපයි මනස නිපදවන්නේ. අන්න ඒවා තමයි මේ මස්ක්‍රිය කයත් එක්කලා ඇතුලේ හිටින්නේ බොහොම සියුම් කයක් වශයෙන්. ඇතුලේ කයක් තියෙනවා කියලා වරද්දා ගන්න එපා. මේ කියන්නේ හේතුඵල ධර්මමයි. හේතුවක ඵලයක් වශයෙන් ගොඩනැගෙන හැටි. මෙන්න මේ විදිහට මේ සකස් වෙන ආකාරයේ හැදෙන හැටි, අවශ්‍ය කරන පොහොර නැත්නම් ඒකට අවශ්‍ය කරන මූල ධාතු සකස් වෙන හැටි, මෙන්න මේවා ටිකක් හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපි දන්නේ නැති පැත්තක්, නොපෙනෙන පැත්තක් මේ කියන්නේ. පොත්පත්වල මේවා විග්‍රහ කරලා නැහැ. ඒ නිසා මේවා හොඳට දැකපු අත්දැකීම් සහිත දෙයක් නිසායි තේරුම් ගන්නටයි මේ විග්‍රහ කරලා දෙන්නේ. අපි දකිනවා ස්පර්ශ ආහාරය ගොඩනැගෙන හැටි. කොහොමද ස්පර්ශ ආහාරය ගොඩනැගෙන්නේ? ඇහෙන් රූපයක් බලනකොට ප්‍රියමනාපයි, ප්‍රියයි, මනාපයි කියලා ආවනම් අදහසක් අපිට ඇති වෙනවා. ඒ පිළිබඳව හිතා ඒක ඇසුරු කරන්න, ඒක ආශ්‍රය කරන්න ඕනේ. මෙන්න මේ හිතක් හටගන්නකොට මනවදන රූප ස්පර්ශ කිරීමේ ඇති වෙනා වේදනාවක්, වින්දනයක්. ඒක ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, මధుර ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ නිසාම ලෝක සත්‍යය මොකද කරන්නේ? ලස්සන දේවල් බලන්ද, ඒ පසුපස හඹා යන්ද, යලි යලි හිතිවිලි පහල කරනවා. ඒව අරගන්න බලනවා, ඇදගන්න බලනවා. දැන් අපි බලමු මෙහෙම දෙයක්. අපි මෙතට ඇදගන්නේ වටිනා මේ ලෝකේ නිෂ්පාදනය කරනවා, හිතෙන් නිෂ්පාදනය කරනවා, ඇතුලේ දරා ගන්නවා. කොරණක් විසි කරන අහකට ප්‍රියමනාප දෙයක් આવොත් ඇද ගන්නවා. අපේ අමනාප දෙයක් આવොත් විසි කරනවා. මෙන්න මෙහෙම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මනවලන සුවඳක් එහෙම આવොත්, නාය ළඟින් හවාගෙන ගියොත් අපි හොඳට උඩට අදිනවා. හැලගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ගඳක් එහෙම આવොත් කියා විසි කරනවා. ඒක බාර ගන්නේ නැහැ. ප්‍රියමනාප දෙය ඇදලා ගන්නවා ඇතුළට. අප්‍රිය අමනාප දෙය පිට කරනවා. ඇර ලක්ෂණ දෙයක් දැක්කොත් උඩට අදිනවා. හරි ලක්ෂණ ආස්වාදයත් එක්කලා ඉබේම ඇදෙනවා. ප්‍රියමනාපදී ඇද ගන්නවා. අප්‍රිය අමනාපදී පිට කරනවා. කනට සද්දයක් එනවා. මෙහි සද්දයක් ආවොත් කිස් කියන එහෙම දකින්නේ, පාකර දමන එකක් ඉන්නේ, ඇදෙන ස්වභාවයක් ගන්නවා. අන්න ඇතුළට ඇදගත්. හොඳ රසයක් ආවා, උඩට ඇදලා ගත්තා. පිටක් ආවා, දුක් කියලා හකට දැම්ම. දැන් හොඳට පේනවා ඇදලා ගන්න එකකුයි පිට කරගන්න එකකුයි දෙකක් අපිට එකතු වෙන හැටි ස්පර්ශයන්නේ. ප්‍රියමනාප ආස්වාදයක් ආවා, ඇදගත්ත, බදාගත්තා. අපි අමනාප දෙයක් ආවා, තල්ලු කළා, විසි කළා. පේනවා මේක වෙනසක් එනවා. එහෙනම් මෙන්න මේ කියන පංච ඉන්ද්‍රියංගෙන් ඇදගන්න කොටසක් තියෙනවා, විහිකරන කොටසක් තියෙනවා. ඇදගන්නේ මොනවද? රාග සහගත දේවල්, ප්‍රියයි මනාපයි යහපතයි කියන දේවල් ඇදගන්න සිවිතක් තියෙනවා. අපි ඒකට කියනවා ඇදගත්තා කියලා. හැබැයි මේ වදෙන් ටිකක් හොඳට තෝරාගන්න අර්ථය තමයි මේකෙන් හොඳට වැටහෙන්නේ. මේ අනුව ගියොත් අර්ථය වැටහෙනවා. ඇදගත්තා නම් ගත්තේ ඇද. හොඳින් තේරුම් අරගන්න ඕනේ. ඇද ඉවත් කරන්න ඕන, ඉවිතු කරන්න. ඇදගත්තා කියලා කියන්නේ ඇදේව ගත්තා. මොනවද ඇද වෙන්නේ? ලෝකේට අයිති ඇලුම් කරන දේවල් ඔක්කොම ගත්තාම ඇද වෙන්න තමයි වෙන්නේ. ඇදගෙන යන්නයි වෙන්නේ. අවංක භාවේ නැහැ ඇදයි. ඒකේ ගති රුව ඇදයි. ඇදගෙන යන ලක්ෂණය ඕකයි. ඇද ගන්න ලක්ෂණය ඕකයි. මෙන්න මේවා තමයි අපි රාගයට බැඳිලා මේ ලෝකේ හරි වටිනවා කියලා හිතාගෙන කරගෙන ආවේ. ඔන්නේ වැඩපිළිවෙල නිසා තමයි අපි ඇදගත්තේවා. අපි ඇද ගන්නකොට බාහිර ලෝකෙන් ගත්තේවා. මානසික වශයෙන් ප්‍රියමනාපයේ ස්වභාවිත අරමුණු හැදිලා ඒ අරමුණු ආශ්‍රයෙන් සකස් වෙච්ච සංචේතනා ඒවා සමග බැඳුණු හිත ගොඩනගෙන ස්වභාවයේ මතුවෙලා අන්න මානසික ධර්මයක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. මෙන්න මේවා තමයි මතක සටහන් වශයෙන් හොයා හොයා තියාගෙන යලි යලි ඒ පසුපස හඹා යමින් ඇද ගන්න පටන් ගන්න ඒවා. මෙන්න මේවා තමයි අපි ඇදගෙන ගොඩ ගහගත්තේ. දැන් ගොඩ ගහගත්ත ගාම ගොඩ ගහගත්තේ මොකද්ද? කර්ම ශක්තිය, කර්ම බලයක් ගොඩනගලා ඇතුල් කරගත්තා. අපිට නොපෙනෙන පැත්තක් මේ කයේ තියෙනවා. මස්ලේකයට මේ සීමාවක් රේඛාවක් වෙන්ගිලා මේ විදිහට මෙච්චර උසයි, මෙච්චර මහතයි, මේ තරම් ප්‍රමාණයයි, මේ ලෝකෙ මෙච්චරයි, ඒකට ඉඩ ප්‍රමාණය කියලා අපි හිතාගත්තට ඔය මානසිකත්වයට එහෙම ඉඩ ප්‍රමාණයක් තියන්න බෑ. අපි ඇතුළු කරගෙන විශ්වයේ මානසික පැත්තෙන් බොහෝ ඈතර සීමා වෙච්ච නැහැ, බොහෝම ඈතර ගිය ඉඩ ප්‍රමාණයක් මනසේ තියෙනවා. මනසේ මෙන්න මේ ඉඩ ප්‍රමාණයට තමයි වැදගත්කම වගේ පිහිටන්නේ. මෙන්න මේවා තමයි ආයිශයක් ආපහු විපාක ඵලයක් වශයෙන් අවශ්‍ය අවස්ථාවේදී අපි කරා ඇදි ඇදි ඒ ස්වභාවයේ භුක්තිය වශයෙන් හම්බ වෙන්නේ. යන් රාගයෙන් නම් ඇදගත්තේ, ද්වේෂයල අවශ්‍ය දේවල් නම් අරගත්තේ, ඒකට ඕන දේවල් නම් ලං කරගත්තේ. දැන් මේ ලං කරගත්තේ වතුලින් ගොඩ නැගිච්ච මානසිකත්වේ ලං වෙලා තියෙනවා. මෙන්න මේක තියෙන තාකල් අපි කරන වැඩක් තියෙනවා. මේ ජීවිතේ පවත්වන්නේ කොහොමද? හුස්ම උඩට ගන්නවද නම් ඇදලා ගන්නවා, තව කොටසක් පිට කර දමනවා. පිට කරලා දමන්න ඉන්න බෑ, එහෙම ආයේ මහන්සි නැවතත් ඇදලා ගන්නවා. ඇදගෙන තියා ඉන්න බෑ, නැවත පිට කරනවා. අපිට පෙනෙන්නේ පිටින් පේන නාහෙන් උඩට ඇදලා ගිහිලා පපුව පිරෙන හුස්මයි. පපුවට නැහැ ඇඟට ඇදලා ගිහිල්ලා ඇඟ ඇතුළට අයින් එකතු වෙලා පිට වෙලා යන පහ කරපු හුස්මයි. ওই දෙක අපිට පේන හරිය. අපි නොපෙනෙන දෙයක් ඔය අතර තවත් සිද්ධ වෙනවා. අපි හුස්මක් අරගෙන පපුව පුම්බරකොට ඇඟ පපුව බඩ මෙයා පිම්බිලා එන විදිහට ඇදලා අරගෙන ගොඩ ගහ ගන්නකොට අර අපි මනෝ ලෝකයට විහිදුවලා තිබිච්ච පතුරවලා තිබිච්ච අර මානසික ගොඩනගා තිබිච්ච ඇදගත් ශක්ති විශේෂය ඕකත් ඔය කියලා අපේ මානසික ගති ලක්ෂණ අනුකූලව සුදුසු වේදලා එනවා. මනස රාගීක නම් ඒ හුස්මක් සමග ගන්නකොට පිටින් අපිට පේනවා බාහිර හුස්ම කපුවට ඇදලා එනවා. අපේ නොපෙනෙන පැත්තක විශ්වයට විහිදිලා ගිහින් තිබිච්ච මනෝමය කිරණ ගෝලයකින් අනුකූල හිතේ අනුකූල ගතියට අනුකූල දේ ඇදලා මනෝකයට දෙනවා. භෞතික කයට හුළඟ දෙනකොට මනෝකයට අර ඇදලා හදාගත්ත කිරණ ඇදලා ගන්නවා. කාගෙන් නම් නිෂ්පාදනය කළේ? ඒව හත් වෙන ස්වභාවය ඇති, සත් ස්වභාවය ඇති දේවල්. ද්වේෂයෙන් නම් මතු කළේ කළු ස්වභාවය ඇති දේවල්. අපි ඒවට කියනවා විවිධ ආකාරයේ විෂ කිරණ. බොහොම අමාරුයි හොයන්න, බොහොම ඈට පේන එකක් නෙමෙයි. නමුත් අපේ ශාරීරිය වටා හුස්ම ගන්නකොට අටනකොට ওই දෙකත් අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මනෝකයේ පැවැත්ම ওই දෙකත් එක්කලා. එතකොට මස්ලේකයේ පැවැත්ම බාහිරින් ගන්නේ ඔක්සිජන් වාතයත් එක්කලා. මේ දෙකම මෙතන තියෙනවා. එහෙනම් මේ මස්ලේකයේ සකස් වෙන්නේ අර මනෝමේකයේ ආකෘතියක් වශයෙන්. මනෝමේකයේ ස්වභාවය මොකද්ද? ඊට අනුකූල දේ තමයි මේ කනබොන ආහාරය මස්ලේකයට ඇදලා ගන්නෙ. අරගෙන ඊය තැඟුල ඊහි ඉන්ද්‍රියන් ගොඩනගන්නේ මනෝමය ඉන්ද්‍රියන්ගේ ආකෘතියක් වශයෙන්. මේක හොයන්න පුළුවන් එකක් නෙවෙයි. මේක දකින්නේ කොහොමද? මස්ලියේ කය පැත්තකින් තියලා මනෝමය එකයි නාගල ගියාට පස්සේ බුදුපියාණන් වහන්සේම දේශනා කරනවා. කඩුවයි කොපුවයි දෙකෙන් කඩුව ඇදලා පැත්තකින් තිබ්බා, කොපුව පැත්තකින් තිබ්බාම කඩුව පැත්තක කොපුව පැත්තක වෙන්නේ යම්සේද? නයා හැවැරලා පැත්තකට ගියා නම් නයා පැත්තක හැව පැත්තක පේන්නේ යම්සේද? මෙන්න මේ වගේ මේ මස්ලේකය පැත්තක තියෙනවා, මනෝමයකයකින් පැත්තකට යනවා. මෙල මෙහෙම පුළුවන් බලයක් මනෝමය විදිහට ලැබෙනවා. මේ ධ්‍යාන ලබාගෙන ගිහිල්ලා මෙහෙම පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා බොහෝ තියෙනවා. එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙන්න මේ ක්‍රියාවලිය. අර මනෝමයකය ජීවත් වෙන්නේ එක රටාවකින්, මස්ලේකය ජීවත් වෙන්නේ තව රටාවකින්. මේ භෞතික ලෝකයේ තියෙන දේවල් වලින් මේ කය කුණු වෙනේවා හරි අපවිත්‍ර වෙනේවා හරි ඒක පවිත්‍ර කරනේවා හරි හැලවැල කරනේවා හරි ඔක්කොම මේ භෞතික ලෝකේ තියෙනවා. ඒක මේ මස්ලේ කය හා සම්බන්ධයි. අර මනෝමය කය හා සම්බන්ධ වෙන්නේ ඒකට අනුකූල දේවල්. ඒව හටගන්නේ මොළවැන්ද? සාග දේශ මොහ නිසා කුණු වෙන දේවල්, අලෝභ දේශ මොහ නිසා සුද්ධ කරන සුදු වෙන දේවල්. ඔන්න ඔය දෙකයි ඔතන තියෙන්නේ. අපි අභ්‍යන්තරයේ මනස තුල ඇති කරගත්තා නම් අලෝභ අදේශ අමෝහ දේවල් අන්න එතෙන්දී අපි ළඟ මානසිකත්වයේ සුද්ධයි. දැන් සුද්ධතාවයේ ගතියේ ගති සමානත්වය ඇදලා එනවා. නේද? අපි අර සකස් කරලා තියෙනේ වෙන් සුද්ධ මානසිකත්වයේ තුලින් ඉන්නකොට අපි හුස්ම ගැනීමේ ක්‍රියාවලිය කරනකොට කයට ඔක්සිජන් ඇදලා එනවා. අර කියන කිරණ කයට, අනේ අර සූක්ෂම කයට, අර විහිදෝභ ශක්තිය තුල තියෙන සුදු වේව ඇදලා එනවා. එතකොට මොකද වෙන්නේ? දූෂ්‍ය වෙලා අපි හුස්ම ගන්නකොට කයට මෙහින් වාතය ඇදලා එනකොටම අර කළු කිරණ කියන කොටස ඇදලා ඉතින් මේ කයට ඇදලා දෙනවා. අන්න විපාක ඵලයක් ලබා දෙන්න අරමුණු ලං කරලා දෙන ක්‍රමයක්. මෙන්න මෙහිම ක්‍රමයක් මේ කය තුල තියෙන කයත් එක්ක සම්බන්ධය තියෙන. මෙන්න මේ නිසා දකින්න ඕනේ. එහෙනම් මේ හුස්මෙන් කරන වැඩේ මොකද්ද? දැන් සුවයි සුවයි කියලා තමයි අපි මේ රූපක රූප මනවර්ණ රූප දැකලා මනවර්ණ ශබ්ද දැකලා ආස්වාදයේ උඩට ඇදලා ගත්තේ, ඇතුල් කරගත්තේ. ඔය මෙච්චර කාලය ඇදලා සුවයි කියලා ගත්තේ මුලාව නිසා. මනවර්ණ ස්වභාවීති පිටින්ද ඇදලා ගත්තා. නමුත් ඔවා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්ල සුපායාස නිපදෝනේ. මතු ජාති පහල කරන්න හේතු වෙන්නේ ඒවා. ඒවට අවශ්‍ය කරන්නා වූ කොටසයි ඒ තිබුණේ. දැන් අපි ඔවා ඉවත් කිරීමයි මේ කරන්නේ. කොහොමද ඉවත් කරන්නේ? එහෙනම් අපේ මානසිකත්වයේ සුද්ධ කරලා නිවනට හිත පිහිටවන්න ඕනේ. අර නිවනට හිත පිහිටවා ගත්තහම අල්ලාගත්ත කිසිම දෙයක් මනසේ නැහැ. අතෑරිච්ච නිදහස් මනස, සාගක් සේවීමට, දේශක් සේවීමට, මෝහක් සේවීමට නැඹුරු කරපු මනස. අන්න ඒක තමයි මුල් පසුතලයෙන් හදාගත්තේ මහත්ඵල මහානිසංස ලැබින්ද, ආනාපාන භාවනාවේ ප්‍රතිඵලෙ ඉන්න අවශ්‍ය පසුතලයේ හැදී ඔන්න ඔය නිදහස් මනස ඇති කරගන්න. දැන් ඔය නිදහස් මනස ඇති කරගත්තාම මෙතන සිද්ධ වෙන කාරණා දෙකක් තියෙනවා. අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ භෞතික පරිසරයේ පසුතලයේ පමණයි භාවනා කරන්න ගිහිල්ලා. අපි දන්නේ ආධ්‍යාත්මික පසුතලයේ හදන්න තියෙන බව. මෙන්න මේක අඩුපාඩුවක්. හිත නොවැඩෙන්න හේතුවක්, භාවනාව නොවැඩෙන්න හේතුවක්. දැන් මොකද කරන්න කිව්වේ? ඉද බික්කවේ බික්කු අරඤ්‍ය ගතෝවා, සුඛ මූල ගතෝවා, ශුඤ්ඤාගාර ගතෝවා. මේ පිළිනේ හැටි. දැන් රාහුල හාමුදුරන්ට පෙන්නන්නේ, ඉද රාහුල අරඤ්‍ය ගතෝවා, සුඛ මූල ගතෝවා, ශුඤ්ඤාගාර ගතෝවා. මෙන්න මේ ආකාරයෙන් පෙන්නනවා ඉස්සෙල්ලාම කළ යුතු වැළපිළිවෙළ ගැන. අරඤ්‍ය ගතව හෝ සුඛ මූල ගතව හෝ ශුඤ්ඤාගාර ගතව මේ භික්ෂුවක් විසින් කළ යුතු ආකාරය. දැන් මෙතෙන්දී අපි මේ භෞතික පරිසරය විතර ගැන හිතනවා. ආරණ්‍යයකට ගිහිල්ලා ගහක් මුලකට ගිහිල්ලා ඉඳගෙන නැත්නම් මේ මිනිස්සු නැති හිස් ගියක් හොයලා ඒකට ගිහිල්ලා එක කාමරයක හෝ විවේක තැනක ඉඳගෙන මේ ටික විතරක් අපි ගන්නවා. මේ භෞතික පරිසරය හැර ගැහිම විතරයි. නමුත් මේ භාවනාවේදී මේට වඩා තවත් පැත්තක් මේකේ තියෙනවා. දැනගත යුතු කාරණා ගොඩක් තියෙනවා හිතාගන්න. හොයාගන්න මේ භාවනාව වැඩෙන්න නම් අවශ්‍ය කරන දේ මොනවද ඒ කියන්නේ? අරඤ්‍ය ගත වෙනවා. අරඤ්‍ය ගත වීම කියනකොට කය අරඤ්‍යයට ගිච්ඡට මදි. කය අභ්‍යන්තරයත් අරඤ්‍යයක් කරන්න ඕනේ. සන කියන්නේ සටන. අරණ කියන්නේ සටන් නැති බව. එහෙනම් අපි ළඟ සතන් නොකරන මානසිකත්වයේ උදා වෙන්න ඕනේ. සුඛ මූලයක්. කය ගහ මුලට ගෙනිච්චට මදි. සුඛ මූලයේ ස්වභාවය මොකද්ද? දස අතින් එන කුලකට කුල කම්පා වෙනවා, අතු කම්පා වෙනවා, මුල කම්පා වෙන්නේ. සුඛ මූල නිච්චලයි. උඩ හරියයි කම්පා වෙන්නේ. එයා කොයි පැත්තෙන් එන ප්‍රශ්නයක් ඇලීමක් ගැටීමක් ආවත් ඒ තුළින් අකාන්ත වෙන මානසිකත්වයක් උදා කරගන්න ඕනේ. එතකොට කය රුකම වලට වෙච්චා වාගේම මනස සුඛ මූල කරලා ඉවරයි. ශුන්‍යාකාරගතෝවා. ඇතුළත හිස් වෙන්න ඕනේ. හිස් ගේකර කය ගිහිච්චා වාගේම මනස ඇතුළ හිස් කරගන්න ඕනේ. මනස ශුන්‍යාකාරයක් කරන්න ඕනේ. සාගතාගත අරමුණු, ද්වේෂසහගත අරමුණු මුල් කරගෙන විවිධාකාර දේවල් මේ මනසේ ගොඩ ගහගන්න ගියොත් මනස බහු භාණ්ඩ සහිතයි, ශුන්‍යාකාරයක් නෙමෙයි. එහෙනම් ගත ශුන්‍යාකාරයකට ගෙනියන ක්‍රියාවලිය බාහිරින් කළා වාගේම මනස ශුන්‍යාකාරයකට ගෙනියන කොටස අභ්‍යන්තරින් කරගන්න ඕනේ. ඒ වටිනාකම දකින්න ඕනේ. මෙන්න මේ කොටස් තුනට ආපුවාම තමයි නියම අරණ්‍යගත වීම, නියම රුක්කමූලගත වීම, නියම ශුන්‍යාකාරගත වීම වෙන්නේ. මනස ඇතුලේ කිරිදි කරගෙන ඒ தත්ත්වෙල නොගෙන බාහිර කය විතර භෞතික පරිසරයේ හැදල්ල ගියාට ඒක භෞතික ක්‍රියාවලියක් විතරක් වෙනවා. උදේ ඉඳන් හැල නිකන් කර කර ඉන්නවා. මානසික වන අධ්‍යාත්මික ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එන ආරණ්‍ය රුක්කමූල ශුන්‍යාකාර කියේ අභ්‍යන්තර පරිසරයේ මෙහිම දැනගෙන මනස ඊට අනුකූල තැන්ට කරගන්නත් ඕනේ. ඊටගෙන මොකද කරන්නේ? ආරණ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුන්‍යාකාරගතෝවා, නිහීදති පල්ලංකං ආභුජිත්වා. අන තවත් වෙනක් තියෙනවා. පලක් බැඳගෙන එළමිනිය ගොතාගෙන ඉඳගෙන කියන එක භෞතික කායත භෞතික පරිසරයේ හදන එක. හැබැයි ඒක විතරක් කරලා මදි. මේ පල්ලංක කියන එකේ ආධ්‍යාත්මික අර්ථයක් තියෙනවා. ඒකත් තේරුම් ගන්න ඕනේ. මොකද්ද පල්ලංකය කියන්නේ? අංකේ මයින්නේ මානේ. පල්ලේම අංකේ තමයි අනති මානී. අන්න අපි වෙන්නවා ඉස්සෙල්ලත් ආනාපාන සතියට බ්‍රහ්ම විහාරයේ කියනවා කියනකොට අන්නේ කියන බ්‍රහ්ම විහාරයේ අර තියෙනවා කර්ණීය මෙත්ත සූත්‍රය. අන්න කර්ණීය මෙත්ත සූත්‍රයේ තියෙන පැත්තින් අභ්‍යන්තරය හදනවා. අර ලෝකේ කියාව පැත්තින් බාහිර හදනවා. එහෙනම් පල්ලංකයක වාඩි වෙනවා කියලා මද්ද පරියංකේ හෝ අර්ධ පරියංකේ හෝ ආදි වශයෙන් යම්කිසි ආකාරයෙන් කය තියාගෙන වාඩි වෙනකොට මනස පල්ලංකයට ගන්න ඕනේ. ඒ කියන්නේ අනතිමානී වෙන්න ඕනේ, මානී පාතර බහින්න ඕනේ. පාපිස්නා විශ්ක්ෂේ මන් නැතිව පාපිස්නා විශ්ක්ෂක් වාගේ මානීන් තොර වෙන්න ඕනේ. ලොකුකම් මහාන්තත්කම් ඔක්කොම අත්හැරින්න ඕනේ. චාම් නිහතමානී මානසිකත්වය ඇති වෙන්න ඕනේ. අන්නේ එතෙන්ට ඇති වෙච්ච කෙනා ඉඳගත්තහම දෙපැත්තකින් පිරිසිදුයි. භෞතික පරිසරයේ අවශ්‍ය පරිසරය හැදෙනවා. භාවනාවට අවශ්‍ය ආධ්‍යාත්මික මානසික පරිසරය හැදෙනවා. ඊළඟ තියෙන වචනයක් උජුං කායං. කය ඍජු කරගන්න ඕනේ. භෞතික පරිසරයේ විතරක් කරනවා. කොඳු වැඩ කෙලින් කියලා තියාගන්නවා. දැන් මොකද සිද්ධ වෙන්නේ? හැබැයි නියම විදිහට අර්ථයෙන්ද නම් උජුං උද්ධ කායං වෙන්න ඕනේ. මුළු කය කෙලින් තිබ්බනම් ඉඳගන්න බෑ. එහෙනම් භාගයක් නැගිට වගෙන තියාගන්න. එහෙනම් ආධ්‍යාත්මික උජුං කායය මොකද්ද? කායජ්ජුතුකා කියලා වචනයක් තියෙනවා. කාය ඍජු කරන්න. මොනවැන්ද ඍජු කරන්නේ? අවංකත්වේ. අවංකත්වේ ඍජුයි. වංකත්වේ ඇදයි. අනේ ඇදගත් ඒවා තමයි කියන්නේ මෙච්චර කල් අපි ඉස්සෙල්ලත් කිව්වා. පංචකාමයට වහල් වෙලා පංචකාම ආස්වාද අරමුණු ඇද ඇදා ගන්න ගියේවා තියෙනවා නම් ඉරිජු වෙන්න බෑ. ඒ නිසා තේරුම් ගන්න ඕනේ උජුං කායන් වෙනකොට අන්න කාමයන්ගෙන් වෙන්න, අකුසල ධර්මයන්ගෙන් වෙන්න කියපු තැනක් තියෙනවා. අන්න අභ්‍යන්තරයේ උජුං කායන් කරන හැටි. ඒවෙන් වෙන්ගුණ මානසිකත්වයේ සුද්ධ මානසිකත්වයක් ඇති කරගෙන ඒවේ ආදීනෝ දැකලා මම කාමයන් පස්සේ යන්නේ නෙමෙයි, මේ ඉඳගෙන මේ වැඩේට වහින්නේ විමුක්තිය ලබා ගැනීමට, විමුක්ති සැනසීම සුවේ බලාගෙනයි. මෙන්න මේ අදහසින් උජුං කායන් වෙන්න ඕනේ. අවංකත්වයට පත් වෙන්න ඕනේ. උජුං කායන් පයින් ගාය පරිමුඛං සතියෙන් උපට්ඨ පිටවා අන සතිය පිහිටවා ගන්න තැන දැන් සතිය කොතනද පිහිටවන්නේ තපෝ ගුණය හැර නිවන හැර ඒ නිවන් මග හැර තවත් මල සිහි කරන් දෙයක් නැහැ සිහිය කොහේ පිහිටවන්නේද අනිච්ච වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකේ වල සිහි පිහිටවන්න දෙයක් නැහැ සිහියෙන් පිහිටවන්නේ අනිච්ච බව බලන්දයි එනම් යම් තැනක ජරා මරණ ශෝක පරිදේ දුක් දොමනස් උපායාස නැද්ද ඒ ශාන්ත වූ ප්‍රණීත වූ නිවන තමයි මම සිහි පිහිටවා තියාගන්නේ කියලා මෙන්න මෙතෙන් දෙන්න ඕනේ එන අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු මේ ආකාරයෙන් විග්‍රහ කරලා තේරුම් ගන්නට මේ ආනාපාන සති භාවනාව මහත්ඵල මහානිසංස වෙන්න වළුන ආකාරයේ ඉදිරියට තෝරාගමු සෑම තිස් දිනකට යහපතක් වේවා